Honorable Ranga Gunasekara, you have 11 minutes to speak on today's debate.
Niyojya Kathanayakathumani, ada dawase 2025 Sri Lanka Mahabankuwe aarthika visleshane pilibanda ada kaltabim vivadiye tabaddi niyojya kathanayakathumani samanyen gammala kathawak tiyenawa samanyen malapireetayanta ගතොත් පිරිත් අහගෙන ඉන්න බෑ කියලා. නිසා ගොඩක් වෙලාවට අපේ රටේ විපක්ෂයටත් ඉන්න කණ්ඩායමටත් වෙලා තියෙන දේ තමයි දෛනිකව මාසිකව අපේ රටේ තියෙන ප්‍රගතිය, අපේ රටේ තියෙන සංවර්ධනය, ඒ වගේම අපේ රටේ මිනිස්සු සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකටකට වෙලා මේ යන ගමන අපේ රටේ දේශපාලනික වශයෙන් මලපෙරේතයන් බවට පත් වෙලා ඉන්න පිරිසට මේක අහගෙන ඉන්න බෑ. ඉතින් ඒක නිසා අද දවසේ ඇතුළේ මේ විවාදය අපි සාකච්ඡාවට ගන්නේ මහබැංකු වාර්තාව පදනම් කරගෙන වුණාට, නමුත් Tamanට දැනෙන හරියින් Taman දන්න කැලේ ටිකක් අල්ලගෙන අද දවසේ ඇතුළේ සුපුරුදු පරිදි ගජබින්නාරකාර දේවල් ටිකක් කියමින් තමයි යන්නේ. ඉතින් ඒක නිසා මම නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ ඉදිරිපත් වෙච්ච විශ්ලේෂණය ඇතුළේ අපිට රටට ගත යුතු කරුණු මොනවද කියන එක මම අවධානය කරන්න කැමතියි. පළවෙනි දේ තමයි, මොකද අපි බලයටපත් වෙලා අවුරුදු එකහමාරක් වගේ කාලයක් ඇතුළේ වෙනවා. ඒ කාලය පුරාමත් ඊට පෙරත් මේගොල්ලෝ අපිට කිව්වේ ඒගොල්ලන්ට තමයි අධ්‍යක්ෂීම් තියෙන, අපිට තමයි අධ්‍යක්ෂීම් නැත්තේ කියලා. ඒගොල්ලෝ කියමින් තියෙනවා අපිට වැඩ බෑ, ඒගොල්ලෝ තමයි වැඩකාරයෝ ඉන්නේ කියලා. හැබැයි අපි ඇවිල්ලා වැඩකාරයෝද නැද්ද කියන එක තේරෙන්නේ අපි නෙමේ ලංකාවේ ආයතන ඇතුලේ විශේෂයෙන්ම මාසිකව වාර්ෂිකව ඒ ප්‍රගතියන් අත්පත් කර ගැනීමේදී ඇතුලේ කියලා මම සඳහන් කරන්න කැමතියි. පළවෙනි දේ තමයි මේ විශ්ලේෂණය ඇතුලේ තියෙන පළවෙනි දේ තමයි දළදේශීය නිෂ්පාදනය. දළදේශීය නිෂ්පාදනය විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි 2024 රුපියල් ට්‍රිලියන 30.1ක් වෙද්දී 2025 කියන්නේ වැඩ බැරි දක්ෂ නැහැ කියලා කිව්වා අපේ අහඬුව ඇතුලේ 2025 ට්‍රිලියන 32.5කට වර්ධනය කරගෙන තියෙනවා. වැඩ බෑ කියලා දන්නේ නැහැ කියපු ඒ ආණ්ඩුව දැන් මේ කරලා තියෙන දේවල්. ඒක පුද්ගල ආදායම ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් 2024 ඇතුලේදී 4546ක් තිබුණා. නමුත් වැඩ බෑ දන්නේ නැහැ කියපු ආණ්ඩුව 5003කට මේක වර්ධනය කරලා තියෙනවා. මේක නියෝජ්‍ය කතානායකතුමනි ඔබ දන්නවා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි 5000 පැනපු ආදායමක් අපි ලබාගෙන මේ ආදායමක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ දන්නේ නැහැ, හැකියාව නැහැ කියපු ආණ්ඩුව කළලා තියෙන දේවල්. විදේශ ප්‍රේෂණ ගත්තොත් එහෙම නියෝජ්‍ය කතානායකතුමනි ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක් තිබුණා 2024, 2025 8.1ක් බවට වර්ධනය කරගෙන තියෙනවා. රාජ්‍ය ආදායම ගත්තොත් 2024 ඇතුළේදී 113.6ක් තිබුණා, ඒක 2025 ඇතුළේ 16.7ක් බවට වර්ධනය කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ නිල සංචිත ඩොලර් බිලියන 6.1ක් තිබුණා 2024, ඒක 2025 වෙද්දී 6.8ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. අයවැය හිඟය 6.8කට තිබුණා 100ට, ඒක 2.3ට අඩු කරගෙන තියෙනවා. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ අතිරිත්‍ය 2.2කට තිබුණා 100ට, ඒක 5.4ක් බවට වර්ධනය කරගෙන තියෙනවා. ඒ නිසා මොකද්ද මේ වාර්තා ඇතුලේ පෙන්නමින් තියෙන්නේ? නිසා ඒගොල්ලන්ගේ තියෙන මේ පාර්ලිමේන්තුවේ තියෙන වෙලාවත්, ඒ වගේම ඒගොල්ලන්ට තියෙන සමහර මාධ්‍ය ආයතනත්, ඒගොල්ලන්ගේ තියෙන සමහර තියෙන ස්ථානවලටත් අරගෙන දවසේ පච කී කියනවා. නිසා බොරු කියමින් යනවා. ඒක නිසා ඒ බොරු ඇරෙන්න වෙන මොකක්වත් නැවත කියන්න දෙයක් නැතුණාට පස්සේ ආයි තවත් බොරුවක් කියමින් යනවා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ අපිට කියමින් තිබුණේ මොනවද? කියමින් තිබුණේ අපිට තේරෙන්නේ නැහැ, අපිට දන්නේ නැහැ, අපිට හැකියාව නැහැ කියලා. හැබැයි මේ වාර්තා හරහා දෛනිකව ඔප්පු වෙමින් යනවා අපි මොකද්ද කරන්න කියලා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ඔව් අපිට අභියෝගයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ අපිට මේ රටේ ජනතාව සියලු දෙනා එකට එකතු වෙලා බිඳ වැටුණු රටක් අපිට ගොඩනගන්න අපිට ඒ අවස්ථාව ලබා දීලා දෙනවා. එතකොට ඒ අවස්ථාව ඇතුළේදී අපි ඉතාමත් අභියෝගාත්මකව, ඒ වගේම තනි පුද්ගල ජයග්‍රහණ නෙමෙයි, සාමූහිකව හැමෝම එකට එකතු වෙලා, අපිට වෙන පොර ජාතකය නැහැ, මම තමයි ඔක්කොම දන්නේ කියලා එකක් නැහැ, අපි ඔක්කොම එකට එකතු වෙලා අපි මේ ක්‍රමානුකූලව තියෙන දේවල් දන්නවා. ඒ වගේම විපක්ෂ පැත්තේ මොනවා හරි හොඳ දෙයක් එනවා නම් හොඳ දෙයක් නෝ අපි ඒකත් ගන්නවා. ඒ නිසා අපිට එහෙම අසනීපත් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා අපිට තියෙනවා දැන් මේ ඉදිරි කාලය තුළ අභියෝගයක්. ඒ අභියෝගය තමයි ඔව් අපි දන්නවා දැන් අපිට ජාත්‍යන්තර වශයෙන් බලශක්ති අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි කැඳගත් එකක්වත් අපි උපයාගත් එකක්වත් නෙමෙයි. ලෝකයේ ඇතුලේ අපි වගේ රටකට ඒ බලශක්ති අර්බුද එනවා. ලෝකයේ අනිත් කලාපවලටත් ඇවිල්ලා තියෙනවා. අපි මොකද කරමින් තියෙන්නේ? අපි ජනතාවත් එක්ක එකතු වෙමි. ඒ වගේම අපි ආණ්ඩුවක් විදිහට එකතු වෙමි. අපි ඒක ඉතා හොඳින් වේගෙන් කළමනාකරණය කරමින් යනවා. එතකොට අපි දන්නවා අපිට ඒක අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද දවසේ විපක්ෂයේ කතාව බවට පත් වෙලා තියෙන රුපියලේ අවප්‍රමාණය පිළිබඳ. ඔව් අපිට අභියෝගයක් තියෙනවා. අපි ඒ නිසා රුපියල අවප්‍රමාණයේ වේගය අඩු කරගන්න අපි මැදිහත් වෙමින් අපි වැඩ කරගෙන යනවා. ඒ වගේම අපි දන්නවා අපේ සමාජ ඇතුලේ දරිද්‍රතා රේඛාවෙන් පහළ සැලකිතු ජනතාවක් ඉන්නවා. ඒක නිසා මෙවැනි අර්බුද ඇතුලේ ඔවුන් පීඩාවට පත් වෙනවා. ඒව දීප්ත ඇතුලෙත් එහෙමයි, බලශක්ති අර්බුද ඇතුලෙත් එහෙමයි. හැබැයි අපි වගේ ජනතාවාදී ආණ්ඩුවක් මොකද කරන්නේ? අපි පුළුවන් තරම් බලනවා ඒ ඒ විශේෂයෙන්ම ඒ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට ඉන්න ජනතාව අත් නොහැර ඔවුන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි. අපි ආරම්භ කරපු සංවර්ධන වැඩසටහන තුන මට මතකයි. දිට්ඨා එන වෙලාවේ අපි අයවැය ඉදිරිපත් කළා තිබුණේ විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනා මෙතන බෙරිහන් දුන්නා අයවැය වෙනස් කරන්න කියලා. හැබැයි අපි ඒකට මැදිහත් වුණේ නැහැ. අපි අයවැයේ අදාළ කරන සංවර්ධන කටයුතු සියල්ලම එක එක කරමින් තමයි අපි අනිකුත් සහන කටයුතු කරමින් යන්නේ. මොකද අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි අවුරුදු එකහමාරක් ඇතුළේදී අපි ආණ්ඩුව සහ අපේ නිලධාරීන් එකතු වෙලා මේ මූල්‍ය විනය පවත්වාගෙන යාම පිළිබඳව. ඒ වගේම අපේ රටේ තිබුණු ආපදාවන් පිළිබඳවත් අපි ඉතාමත් හොඳින් කළමනා කරමින් යනවා. ඉතින් ඒ කරන ක්‍රියාවලිය ඇතුළේ තමයි විශේෂයෙන්ම අපිට දකින්න තියෙන්නේ මේ විපක්ෂයේ භූමිකාව. දැන් විපක්ෂය අද දවසේ ඇතුළෙත් ඒ වගේම මේ පහුගිය කාලේ පුරාමත් අපේ රටේ අපි මේ කිමේ තියෙන අපරාධකාරී විපක්ෂයක් තියෙනවා. ඒ අපරාධකාරී විපක්ෂයේ කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? එක පැත්තකින් තමයි මම නියෝජ්‍ය කතානායකතුමනේ කිව්වේ අර මේ වැඩ දන්නේ ඒගොල්ලා, හැකියාව තියෙන්නේ ඒගොල්ලා, දක්ෂකම් තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ඒගොල්ලෝ කියලා. හැබැයි දවසින් දවස මාසෙන් මාස ලෝකෙත් ලංකාවෙත් ඇතුළේ ඔප්පු වෙමින් යනවා කවුද මේ රටේ ජනතාවත් එක්ක වැඩ කරන්නේ කියලා. ආර්ථික වශයෙන් කොහොමද මේවා එන්නේ කියලා. ඒක නිසා විදේශ සංචිත, ඒ වගේම විදේශ ප්‍රේෂණ, ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කොහොමද කළමනාකරණය කරන්නේ කියලා ජනතාවාදී ආණ්ඩුවක ඉදලා අපි පෙන්නුම් දෙනවා. ඒක නිසා ඒක ඔප්පු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට තියෙන දේ තමයි මේගොල්ලන්ගේ පැත්තෙන් මේගොල්ලා පහුගිය කාලේ තවත් බොරුවක් කියමින් ගියා. විපක්ෂ නායකතුමා මම කියනවා පුළුවන් නම් අර දිට්ඨ කාලේ අර කොටුල් පොතක් අරගෙන ගෙවල් ගානේ ගියා. ආධාර දෙනවද කියලා බලන්න. මම කියනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාට දැන් පුළුවන් නම් ඒක සභාගත කරන්න කියලා. අර පොඩි පොතක් අරගෙන ගියේ මේ 25000 දුන්නද 50000 දුන්නද ලැබුණද නැද්ද කියලා. ඒ කොටුල් පොත පුළුවන් නම් දැන් සභාගත කරන්න. දැන් ඒක ගියේ නැහැ නේ. දැන් ඒව ගැන කියන්නේ නැහැ නේ. මොකද නියෝජ්‍ය කතානායකතුමෝනේ. ඒක නිසා මේගොල්ල හිතන් හිටියේ ඒගොල්ල වගේ තමයි අපිත් වැඩ කරන්නේ කියලා. ඒක නිසා මෙහෙන් දෙනවා කිව්වට පස්සේ පහුවෙන්ද ගිහිල්ලා විපක්ෂ නායකයා ගිහිල්ලා කතා කරන්න පටන් ගත්තා මේ කොටුල් පොත් අරගෙන ගෙවල් ගානේ ගියා. හැබැයි මේ පොත දැන් ඇවිල්ලා සභාගත කරන්න පුළුවන්. දැන් ඒක ගැන ප්‍රශ්න කරන්න පුළුවන් නෑනේ. ඒව කෝ? ඇයි? අපි රටක් විදියට ගත්තොත් එහෙම ඉතාමත් අමාරුවෙන් මේ රටේ ජනතාවගේ සල්ලි 25000 50000 පාසල් ළමුන්ට 25000 දීලා අවසන් කළා තියෙනවා. හැම දිස්ත්‍රික්කයක්ම ආපදාවට පත්වෙච්ච හැම දිස්ත්‍රික්කයක්ම ගත්තොත් එහෙම 90ට 95ට වඩා වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා. ඇත්තම නියෝජ්‍ය කතානායකතුමනි, ඒ 95 වෙන්නේ ඒ සමහරව සුදුසුකම් නැති නිසා. නැත්තම් මේ තියෙන නිසා නෙමෙයි. හැබැයි දැන් අද රාව්පෝගේ අමාත්‍යවරයා ඒ ටික කියන්නේ නැහැ. ඒ වගේම ගත්තොත් මේ වෙද්දි ඒ ආපදාවට පත්වෙච්ච දිස්ත්‍රික්කවල අර්ධහානියට පත්වෙච්ච කෙනාට 105කුත්, ඒ වගේම පූර්ණ හානි වෙච්ච කෙනාට 150කුත් දෙමින් යනවා. හැබැයි එතකොට මේක ටිකක් ක්‍රියාවලියක්. මොකද මේ දෙන්නේ රටේ සල්ලි. වෙන්ද වගේ අපේ කොලේකින් අරයට දෙන්න මෙයාට දෙන්න කියලා දෙන්නේ නැහැ. එතකොට මේ නිලධාරීන් එක්ක ඒක නිශ්චිත තොරතුරු සහතික කරමින් යනවා. ඔබ දන්නවා කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, සමහර ලිපි ලේඛන මිනිස්සු ගාව ඒ විදිහටම නැහැ. අපි සමහර ඒවා
අනුකම්පිත.
ඒක නිසා අපි ඒවා සම්බන්ධනොත් අපි මැදිහත් වෙමින් යනවා. හැබැයි එතකොට ඒ අතර තමයි විශේෂම තව ඉදිකිරීම් තියෙනවා. ඒ ඉදිකිරීම් කරන්න ඕනකම තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි තවත් අනතුරක්වත් නොවන විදිහට. එතකොට ඒක නිසා තමයි MBR එක හරහා අපි වාර්තා ලබා ගනිමින් ඉන්නේ. ඒක ඇතුළට තව හැකියාව ලබා ගැනීම තමයි තව විශ්වවිද්‍යාලවලින් වාර්තා ලබා ගනිමින් තියෙන්නේ. එතකොට මේක ක්‍රියාවලිය. එතකොට අපි කෙටි කාලීනව කරන්න පුළුවන් ටික ඉතාමත් වේගයෙන් කරමින් යනවා. නමුත් අපි දන්නවා ඒ ජනතාවට ඉක්මනින් සහන දෙන්න ඕනේ කියලා. ඒක නිසා තමයි ජනාධිපතිතුමාම සමහර දිස්ත්‍රික්කවලට ගිහිල්ලා මේක මැදිහත් වෙලා මේක වේගවත් කරන්න මැදිහත් වෙන්නේ. අපි කරමින් තියෙනවා. එතකොට ඒක පිළිබඳ පීඩාව පිළිබඳ අපිට කම්පණයක් තියෙනවා. හැබැයි ඒ කෑල්ල මගහරිනවනේ. අපි කරමින් ආපු දේ කියනවනේ. ඒ නිසා විපක්ෂ නායකතුමා ගැන ඒ වෙලාවේ ලියපු කොටුවල් පොත අපි සභාගත කරා නම් බඩු හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ දවසේ බොරු කියන්නේ. දැන් අද ඇවිල්ලා ඊයේ මෙතන මැරෙන්න පටන් ගත්තා. අපි වාහන ප්‍රමාණයක් මොකද ඒගොල්ලන්ගේ මතකේ තියෙන්නේ එහෙම. මොකද ඒගොල්ල සමහර බදු දාදිම ඒගොල්ලන්ගේ අර ගජමිතුරු සෙට් එකක් ඉන්නවා ඒගොල්ලන්ට කියනවා. කියලා ඒගොල්ලන්ට වැඩේ ගේම ගහ ගන්නවා. ඒගොල්ල හිතන්නේ අපිත් එහෙමයි කියලා. ඒක නිසා තමයි ඇවිල්ලා කියන්න පටන් ගත්තේ ඊයේ එල්සි ඕපන් කරලා තියෙනවා කියලා 4000ක්. අදත් විපක්ෂ නායකතුමා දැන් අද විපක්ෂ නායකතුමාගේ ටෝන් එක මොකද්ද? අද කියනවා ඒ කියන්නේ 4000 කියන්නේ නැහැ. වැඩි ප්‍රමාණයක්. දැන් බොරුව නෝ අඩු වෙලා. එහෙම තියෙන්නේ. ඒ නිසා අතට අහුවෙන එකේ මොකක් හරි එහෙන් දමලා ගහනවා. ඒක බොරුද නැද්ද කියලාවත් අදාළ නැහැ. ඉතින් එතනට මේක පත් වෙලා තියෙන. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම ඊට පස්සේ බලශක්ති ප්‍රශ්නේ ආපු වෙලාව මේ කට්ටිය බලන් හිටියේ මොකද්ද? ඒගොල්ලෝ බලන් හිටිය අප්පට සිරි මරු තමයි. දැන් තෙල් පෝලිං හැදෙනවා. ගෑස් පෝලිං හැදෙනවා. දැන් එතනට කියලා දේශපාලනය කරන්න පුළුවන්. බලන් හිටියේ. හරිද? ඒගොල්ලෝ තාම දන්නේ නැහැ ජනතාව වෙනස් වෙලා කියලා. මොකද විපක්ෂය වෙනස් වුනේ නැතුනට ජනතාව වෙනස් වෙලා. ජනතාව දන්නවා මේ රටේ මේ විපක්ෂයේ හිටපු කණ්ඩායම රටක් බංකොලොත් කළා. ජාත්‍යන්තර බලශක්ති ප්‍රශ්නයයි. ඉතින් ඒක නිසා දැන් රුපියලේ අවප්‍රමාණය පිළිබඳ දැන් සාකච්ඡාවක් කිමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම අපි හැමෝම සාමූහික එකට එකතු වෙලා එක පැත්තකින් අර්බුදයක් ඒ වගේම මේ ජනතාවත් එකතු වෙලා මේ කලමනා කරමින් යනවා. මට කියන්න තියෙන දේ තමයි විපක්ෂ හැමදාම දවස් දෙක ඇරෙන්න මොනවා හරි දෙයක් පාර්ලිමේන්තුවේ හරි ඉම් පිටත කියන දෙයක් ඇරෙන්න වෙන කිසිදු දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා විනාශයටපත් වෙලා අර අභාවයටපත් වෙන යන විපක්ෂයක් එක්ක සංවාද කරනවට වඩා මෙරටේ ජනතාවත් එක්ක එකට එකතු වෙලා අපි මේක ගොඩනගමු කියන යෝජනාව කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායක.